තේරුම් ගන්න බැරි නෙමෙයි, තේරුම් ගන්න අවශ්‍යයි. අපි බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න නම් නේද? ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න නම් දැනගන්න අවශ්‍ය ටිකක් තියෙනවානේ. අපිට ගැඹුරු වුණත් නැති වුණත් ඒ සඳහා අවශ්‍ය දේ කතා කරන්න ඕනේ නේද? ඒකට බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යෙන් දැනගන්න ඕන ටිකක් තියෙනවා. ඒක තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ පෙර නොඇසු විරුධාක්. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ අවබෝධ වුණා කියලා පෙර නොඇසු විරුධාම. පාලියෙන් කොහොමද ඒක කියන්නේ? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. එහෙනම් මතක තියාගන්න මේ කියන්නේ අපි දැනට දන්න ටික නම් නෙවේ. බුදුරජාණන් වහන්සේ කිව්වනම් මේක මේ අවබෝධ වුනේ පෙර නොඇසු විරු දහමක්. කොහෙද ඒක කියන්නේ? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පළවෙනි සූත්‍ර දේශනා. මේ අවබෝධ වුණා දුක්ඛ ආර්ය සත්‍යං. නේද? දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක් අවබෝධ වුණා. මේක පෙර නොඇසු විරු ධර්මතාවය. කවුරු නොඇසු විරු ධර්මතාවයක්ද? මනුෂ්‍යෙක්, දෙවියෙක්, ප්‍රක්‍මයෙක්, මාරයෙක්, කිසියම්ම කෙනෙක් නොඇසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා කියලා කවුද මේ දේශනා කරන්නේ? බුදුහා. නිකං කෙනෙක් නෙවෙයි. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා දෙයක් අවබෝධ වුණා. මේක කලින් දැනගෙන හිටිය එකක් නෙවෙයි. එහෙනම් ඒක සිදුගත් කුමාරයා කාලේ දැනගෙන හිටිය එකක්ද? නෑ. චන්න ඇමති දැනගෙන හිටිය එකක්ද? නෑ. එහෙනම් සතර පෙර නිමිති දකිනකොට දැනගත්තු දෙයක්ද? එහෙම වෙන්න බෑ නේ. සතර පෙර නිමිති වල මොනවද දැක්කේ? මහල්ලේ, ලෙඩෙක්, මලමිනියක් පැවිදි. එතකොට එතෙන්දි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වුණාද? අවබෝධුනේ නැහැ. එතෙන්දි අවබෝධ වුණාද? ධ්‍යානයට සමය දෙනවා නේද? හැබැයි එතෙන්දී අවබෝධ වුණා කියලා කියනවද?
නෑ
නෑ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මොකද්ද කියන්නේ? දුක්ඛ සත්‍ය කියලා දෙයක් අවබෝධ වුණා. මේක පෙර නොයසු විරුධතාව. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. එහෙනම් තේරුම් ගන්න මේ ලෙඩ වෙන එක, මහලු වෙන එක, මැරෙන එක පෙර නොයසු විරුධතාවක්ද? ඒ වුණාට කියලා ආයේ හිතෙනවා නේද? එහෙනම් බුද්ධ දේශනාව නම් පෙරට ඇසු විරු දහමක් ලෙඩ වෙන එක මැරෙන එක නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය. මම කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන. හරි. ඒක නම් අවබෝධ කරගත්ත ඒක ජානෑමති දැනගෙන හිටියානේ. ජානෑමති මේ විස්තර කළේ සිදුහත් කුමාරයට. අර කවුද කියලා ඇහුවා මහල්ලෙක්. මහල්ලෙක් කියන්නේ මොකද? ඔය වයසට යනකොට ඔහොම වෙනවා. මටත් ඔහොම වෙනවද මේ හොඳට? ඔව්, ඔබවහන්සේකත් තමයි. ඉතින් ඔබේ ඥානෑම තිද්දන්නවා. ඒ දුක්ඛ සත්‍ය
දන්නවා.
දුක්ඛ ආර්ය සත්‍ය. ආ, ඒක දුක්ඛ මිසක් දුක්ඛ ආර්ය සත්‍ය නෙවේ. ලෝකයා දන්නේ දුක. දුක්ඛ ආර්ය සත්‍ය නෙවේ. අන්න අතන අපි තේරුම් ගන්නවා. අපි හිතන අපි දුක දන්නවා, දුකක් දන්නවා, දුකට හේතුවක් දන්නවා, නිරෝධයක් දන්නවා. නොදන්න එකම දේ මාර්ගය විතරයි. ඉතින් ගාවිල්ලා කියනවා මට මාර්ගය කියා දෙන්න. අනිත් ටික එපා. ඒ ටික දන්නවා කියලා මම හිතන. ඔතන තමයි අපි වරද්දගත්තු තැන. මතක තියාගන්න දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කළේ නැත්නම් සමුදයක් කොහෙත්ම අහුවෙන්නේ. දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් සමුදය හොයනවායි කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. Nirodhe avabodha wenna ne. ඔය තුන නැත්නම් මාර්ගයක් ගැන කතා කරලාට වැඩකුත් නෑ. මේවා සූත්‍රවල තියෙනවා. එක සත්‍යයක් අවබෝධ වුණත් හතරම අවබෝධ වෙනවා. ඒකට කියනවා දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ওই ඥාන හතරට කියනවා අයං උච්චති. මෙන්න මේකට කියනවා මොකක් කියලාද? ඔය හතරට කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අහුවොත් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. හරි. ඔය හතර නැත්තම් සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැත්තම් ඉතින් මාර්ගාංග ගැන අතුරු ටික ගැන කතා කරලා වැඩක් නැහැ නේද? සම්මාදිට්ඨිය තිබුණොත් තමයි ආරේෂ්ඨාංගික මාර්ගය තියෙන්නේ. සම්මාදිට්ඨිය නැත්තම් ආරේෂ්ඨාංගික මාර්ගය පටන් ගන්න විදිහක් නැහැ. මේ කතා කරන්නේ මතක තියාගන්න ලෝකෝත්තර මාර්ගය, සෝවාන් වෙන මාර්ගය, නිවන් අවබෝධ කරන මාර්ගය. ඊට මෙහා ආරේෂ්ඨාංගික මාර්ගිකුත් තියෙනවා. ඒකට කියනවා ලෝකෙට අයිති ආරේෂ්ඨාංගික මාර්ගය. ඒකේ තමයි අපි ඉන්නේ ඇත්තටම. ඔය කම්පල ගැන කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් පටන් ගත්ත ආරේෂ්ඨාංගික මාර්ගයක් තියෙනවා. කර්මඵල. තින් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා, පව් කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. ඔක දන්නවනේ නේ? ඒකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒකෙන් එන ආරේෂ්ඨාංගික මාර්ගිකුත් තියෙනවා. ඒ මාර්ගයේ වැඩුවොත් මේ සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන ජීවිතේ යහපත් කරගන්න පුළුවන්. සතර ආපායට නොයා දිව්‍ය ලෝකේ යන්න වැඩපිළිවෙලක්, සුගතිගාමී වෙන්න වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන්. මොකද පව් කළොත් අපාය යනවා කියලා දන්නවනේ. එතකොට ඒවයින් වළකින්න උත්සාහ කරනවා. හැබැයි සසරේ යන එක නවතිනවද? නැහැ. කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් සසරේ යන එක නවතින්නේ නැහැ. සසරේ යන ගමන යහපත් කරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ වෙන එකක්. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් එන සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෙන් එතෙර වෙන. සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන එකෙන් එතෙර වෙන මාර්ගේ පටන් ගන්න තැන තමයි ආර්ය සම්මාදිට්ඨිය. හරි. ත්‍රේ සම්මාදිට්ඨිය තමයි දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, අයං උච්චති සම්මාදිට්ඨිය. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඔකත ඒකෙන් තමයි ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න. ලෝකෝත්තර මාර්ගේ පටන් ගත්තේ නැත්නම් සෝවාන් වෙන්න බැහැ. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පළවෙනි ශ්‍රමණය, ඒ කියන්නේ සෝතන. තුන්වෙනි ශ්‍රමණය අනාගාමී. ඊළඟට හතරවෙනි ශ්‍රමණය අරහත්. ඇති වෙන්නේ මේ ශාසනයේ විතරයි, අන්‍ය ශාසනවල නෙවෙයි කියලා සිංහනාදයක් කරනවා කියලා. බුදු කෙනෙක් කරන සිංහනාදය. සිංහනාදයක් කියන්නේ ආයේ කාටවත් ඒක නැහැ කියන්න බැහැ. ඒකට ඒ ඵල ලබන මාර්ගයේ පටන් ගන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාන හතර. මේද? එහෙනම් අපිට ඊළඟට තව සූත්‍රක කියනවා එක ඥානයක් එන්නේ අනිත් ඒවා නැතුව. දුක්ඛේ ඥානං ආවනම් හතරම උතන තියෙනවා. සමුදයක් තියෙනවා, නිරෝධෙත් තියෙනවා, මාර්ගේ ඥානයක් තියෙනවා. සමුදේ ඥානය ආවනම් ඒක විතරක් එන්නේ නැහැ. දුක්ඛේ ඥානය, නිරෝධ ඥානය, මග්ගේ ඥානෙත් එක්කමයි ඒක පාරයි. නිරෝධේ ඥානය ආවනම් ඒත් එතනම අර හතරම තියෙනවා. මාර්ගේ ඥානය ආවත් ඒ හතරම එතන යෙදෙනවා. ඒකයි ඒකට සම්මාදිට්ඨිය කියන්නේ. හරි. එහෙනම් අපිට හොයාගන්න වෙනවා අපි දන්න දුකයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් එතෙර වෙන්න අවබෝධ කරන්න කියපු දුකයි. එකක්ද දෙකක්ද කියන එක. ඒ නිසා තමයි මේක බුදු කෙනෙකුට විතරයි පැහැදිලි කරන්න පුළුවන්. මේක පෙර නොඇසු විරූ ධර්මතාවයක්. මනුෂ්‍යය විතරක් නෙමෙයි, මනුෂ්‍යයෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක්, දෙවියෙක්, කිසියම්ම කෙනෙක් පෙර නොඇසු විරූ දහමක් මේ අවබෝධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේද? එහෙනම් අපි ටිකක් නුවණින් මේක හොයන්න වෙනවා. දහමෙන් ප්‍රයෝජනේ ගන්නවා. හරි. ඒක හොයන්න තමයි ඉස්සෙල්ලා අපි පැහැදිලි මනසක් ඇති කරගන්න ඕන. නැත්නම් මේවා තේරෙන්නේ නැහැ. නුවණින් බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. මම කීප ගාන හිතන්නේ පහන අපිට නෙවෙයි කියලා. ඔයගොල්ලෝ දැන් ප්‍රඥාවක් වඩන්න පුළුවන්කම තියෙන හිත තමයි මේ වගේ තැන්වලට යොමු වෙන්නේ. දහමක් අහන්න හිතෙන්නේ. හරි. අපි ඒකට අවශ්‍ය පින් ටික කරලා තියෙනවා. පාරමිතාවන් නම් ඒ ටික වඩලා පියන. දැන් තියෙන්නේ ඒ අවස්ථාව ලැබෙන්න ඒව නැතුව ලැබෙන්නේ නැහැ. හරි. අපි මනුෂ්‍ය වෙලා ඉපදිලා තියෙනවා නේද? ධර්මයක් තියෙන කාලෙක ඉපදිලා තියෙනවා. ධර්මය අහන්න ලැබිලා තියෙනවා. ඒක නිකන් කෙනෙකුට ලැබෙන එකක් නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය ටික කරලා තියෙනවා. දැන් තියෙන්නේ මොකද්ද? ඒ දහමෙන් ප්‍රයෝජනේ ගන්න. එහෙනම් ඒක නුවණින් හොයන්න. නෑ අපි හොයන්න වෙනවා මොකද්ද මේ බුදු කෙනෙක් පැහැදිලි කරන පෙර නොඇසු විරු ධර්මතාවයයි කියලා කියන දුක්ඛේ ඥානය මොකද්ද? එහෙම නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය මොකද්ද? දැන් ආර්ය සත්‍ය කිව්වහම එක වෙලාවකට ඇත්ත තව වෙලාවකට බොරු වෙන්න පුළුවන්ද? බැ. අපායට ඇත්ත මනුෂ්‍ය ලෝකෙට බොරු වෙන්න පුළුවන්ද? බැ. නේද? මනුෂ්‍ය ලෝකෙට ඕක ඇත්තයි දිව්‍ය ලෝකෙට බොරුයි වෙන්න පුළුවන්ද? බැහැ. හයි ආර්ය සත්‍ය කිව්වහම හැම තැනටම පොදු සත්‍යතාවයක්. එහෙනම් දුක්ඛාර්ය සත්‍ය සතර අපායටත් තියෙනවා, මනුෂ්‍ය ලෝකෙටත් තියෙනවා, දිව්‍ය ලෝකවලටත් පොදුයි, බ්‍රහ්ම ලෝකවලටත් පොදුයි. මේ තුන් ලෝකෙටම පොදු වෙන්න ඕන නේද? දුක්ඛාරය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. දැන් අපි දන්න දුක මොකද්ද? අපිට තියෙන දුක ලෙඩ වෙනකොට දුකයි නේ. වයසට යනකොට දුකයි, මැරෙනකොට දුකයි. දැන් ලෙඩ වෙනකොට දුක දිව්‍ය ලෝකේ තියනවද?
නැහැ.
අහලා තියෙන ඉඳිට නම් නැහැ නේ, මතක නම් නැහැ නේ. එහෙ ඉදි ලෙඩ වුණාද කියලා මතක නැහැ. යහලා තියනවා දිව්‍ය නම් ලෙඩ වෙන්නේ නැහැ. බ්‍රහ්මයෝ කොහොමවත් ලෙඩ වෙන්න පුළුවන්ද? බැ. එහෙනම් ඒ දුක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල නැහැ. දැන් දුක්ඛාරය සත්‍ය නම් මේ එක තැනක නෑ, අනිත් තැන් වල තියෙනවා වෙන්න පුළුවන්. දැන් නුවණින් හිතන්න. නะ? ඒ වගේ වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක අපිට හොයන්න වෙනවා නේද? දුක නම් දුක උනේ. ඒ මේ සමහර ලෝකවල විතරනේ තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ නම් තියෙනවා. අපි අහලා තියෙන විදිහට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල තියෙනවා. තියෙනවා නම් යන්න හදන්නෙත් නැහැ නේ. හ්ම්. එහෙනම් මේ දුක්ඛාර සත්‍ය මේ මනුෂ්‍ය ලෝකෙට හතර පායට විතරද පොදු? දැන් පේනවා නේද කොහෙද අඩුවක් තියෙනවා කියලා? අඩුව තියෙන්නේ ධර්මයේද අපේ අවබෝධයේද?
අපේ
අවබෝධය. යන්න එහෙම හොයන්න ඕනේ. හ්ම්. වලින් හොයන්න තියෙනවා. එතකොට මේ දුක කියන එක නම් සතර පායේ තියෙන මනුෂ්‍ය ලෝකෙත් තියෙන දිව්‍ය ලෝකෙ නම් ඒක නෑ වගේ නේද? බඩගිනියුන දුක එහෙම නැතුව ඇති එහෙනේ. අපි නම් දෙවියන්ට බඩගිනිය ඇති කියලා තපු පූජා කරනවා. දෙවියන්ට ඕනද නැද්ද කියන එක නම් දන්නේ නැහැ. දෙවියෝ කන්න නැතුව බලන් ඉන්නවත් දන්නේ අපි පූජා කරන කන්නේ. එහෙමද අහලා තියෙන්නේ? නැත්තම් සිතූ පැතූ සම්පත් ලැබෙන කප්පුකයි අරමේව තේරව තියෙන එහෙමත් කියලා තියෙනවා නේ ගඳ ගන්නකොට. අපි හිතනවා අපි මේ තටුගත් තිබ්බහම අපි හොයාගෙන එයි කියලා නේ. හැම ඒවා නුවණින් විමසන්න මම මේ කියන්නේ. ඒක අපි මොනවා හරි නුවණින් හොයන්න ඕන. ඒකට අපි කරන දේවල් අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඔය ඉතේක කොච්චර වෙලා තියනවද ඒ දුක?
මේ මරණය පස්සේ කොහෙද?
ඔව් මරණය කියන එක අපේ මරණ නෙමෙයි. චුත වෙනවා. චුත වෙනවා කියන්නේ නිකන් ඇහි පිය ගහන මොහොතක් වගේ. එකපාරට අතුරුදන් වෙනවා. පහළ වෙනවා කියන්නේ එකපාරට පහළ වෙනවා. දැන් එතකොට මරණ දුක තියනවද උපදින දුක තියනවද? ජාතිපි දුක්ඛා මරණම්පි දුක්ඛා. දැනෙනවද? දැනෙන්න විදිහක් නෑ නේද? නුවණින්ම. ඒ අපි කියනවා ඉතින් කිව්වට ඔය දෙවියන්ට ඒ දුක දැනෙනවද නැද්ද? සමහර දෙවියෝ අර මල් නෙල නෙලා ඉඳි චුත වෙලා ගිහිල්ලා ආ මනුස්ස ජීවිතයක් ගත කරලා ආපහු එනකොටත් දන්නේ. ඇයි? එහෙ ඇයි පිය ගහන මොහොතක් වගේ වෙලාවක් ඒ ගත වෙලා තියෙන්නේ. එහෙම එකවත් දන්නේ නැති එක මේ මේ එන්න දැන් මැරෙන්න කිට්ටුයි කියලා අඬන්න තරම් වෙලාවක් ඇද්ද ඒගොල්ලන්ට? ඒක අපි නුවණින් හොයන්න ඕන. දැන් හොයන්න ගියාම අපි දන්න එකේ ගැටලුවක් එනවා. එතකොට එහෙනම් මරණ දුක නැද්ද? එහෙම නැති වුණොත් දැන් ඒක ආර්ය සත්‍ය වෙනවද? ඔන්න දැන් ප්‍රශ්නේ. නේද? දැන් මතක තියාගන්න දුකයි දුක්ඛාරය සත්‍යය කියන්නේ දෙක. දැන් අපි ඔය ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා එහෙම මෙහෙම රිදෙන්න ගන්නවා. දුකයි නේ. ඒකයි දුක්ඛාරය සත්‍ය කියන එකයි දෙකක්. දැන් ඔකට දැන් මේ හිතන්න දේවල් කියන්නේ ඈ. තව පැත්තකින් බැලුවොත් අපි ලෙඩ වෙන එක දුකයි. රහත් වෙන්නේ මොකටද? දුක තියාගන්නද නැති කරන්නද? නැති කරන්න. එහෙනම් රහත් වුණාට පස්සේ ලෙඩ වෙන්න බෑ නේද? දුක නැති කළා නම්. ඔව්. නැති කළා නම් ලෙඩ වෙන්න බෑ. අපි දන්න රහතන් වහන්සේ ලෙඩ වුණ නැද්ද? ලෙඩ වුණා. එහෙනම් දුක නැති කරලා නෑ. මොනවා කළ දුන්නත් දැන් දුක නැති වෙලා. හේතු කියන්න පුළුවන්. හේතු රිවේ ප්‍රශ්නේ. දැන් දුක ඉතුරු නැතුව නිරුද්ධ කරපු එකට නේද අපි රහත් වුණා කියන්නේ. නේද ඉතුරු වෙ නැතුව නිරුද්ධ වෙලා මේ. දුකක්
නැහැ.
ටිකක් කිට්ටුයි. දැන් අපේ ප්‍රශ්නෙට උත්තරේ එනවා. අපි දුක නැති කරන්නේ නේ රහත් වෙන්න හදන්නේ. හැබැයි රහතන් වහන්සේත් ලෙඩ වෙනවා. දැන් අපි දුක කියලා කිව්වේ ලෙඩ වෙන එකනේ. අපි ඒක තමයි මටත් තෝරන්නේ. අපි හිතන දුකයි රහතන් වහන්සේ අවබෝධ කරන දුකයි දෙකක් නේද? ඕක තමයි මටත් තෝරන්නේ. දැනට දන්න දුකයි දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ දෙකක්. මේක තේරුම් ගන්න. එතකොට අපි හොයන්න ඕන මොකද්ද මේ දුක්ඛාර සත්‍ය? දුක්ඛේ ඥානං ඇති කරගන්න නම් ඒක තමයි පෙර නොයසු විරු ධර්මතාවය වෙන්නේ. අපි දැනට හිතන් ඉන්න එක දුක්ඛේ ඥානං නෙවෙයි. තේරුණා? දුක්ඛේ ඥානං උනා නම් සම්මාදිට්ඨිය එනවා. දුක්ඛේ අඥානං. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සසර යන සත්‍යය දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං නිරෝධේ අඥානං මග්ගේ අඥානං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට ඉවයි ඥානය ඇති කරගන්න. ඇති කරගන්න තමයි ධර්ම දේශනා කරන්නේ. එතකොට අපි ධර්ම නුවණින් හොයන්නේ නැතුව ඒක අවබෝධ වෙන්නේ නැහැ. එහෙම අවබෝධ වෙනවා නම් සෙන සම්පත්තිය වැඩකුත් නැහැ. ධර්මස් තියෙන කාලෙක ඉපදුනේ ධර්ම අහන්න ලැබුණ නිසා අපිට ඒකෙන් ප්‍රයෝජනේ අරගෙන ওই ඥාන ඇති කරගැනීමේ හැකියාව තියෙන එකයි මේක ක්ෂණ සම්පත්තියක්. ඉතින් තව ටිකක් නොනින් හොයන්න ඕන. මාර්ගය විතරක් කියා දෙන්න කිව්වට කියා දෙන්න බෑ. දුක්ඛේ ඥානක් නැත්තම් දුක කියන්නේ මොකද්ද කියලා නුවණ නැත්තම් දුක නැති කරන හැටි කියා දුන්නට වැඩක් නෑ. ඒක තේරෙන්නෙත් නෑ කියා දෙන්නත් බෑ. ඒකට දුක පිළිබඳව ඥානය ඇති කර ගන්න ඕන. අපි දන්න ටිකට වඩා තව ටිකක් එහාට යන්න වෙනවා. ඒක දහමෙන් හොයන්න වෙනවා. හරි. එතකොට දහමේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේද? ඔය මුලින් පෙන්නන දුක් ටිකකුත් තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඊළඟට කැමැති දේ නොලැබෙන එක, අප්‍රියං හා එක්කෙන එක, ප්‍රියංගෙන් වෙන් වෙන එක, ඔය දුකයි කියලා කියනවා නේද? මේ දේශනා කරනවා. ඒක සාමාන්‍ය කෙනාට තේරෙන මට්ටම. එතන ඉඳන් ටිකෙන් ටික ගැඹුරට ප්‍රඥාව දියුණු කරන්න තියෙනවා. ද ප්‍රඥාව දිනු වෙනකොට මේවා අවබෝධ වෙන මට්ටම් වෙනස් වෙනවා. හරි. දැන් ඊළඟට දේශනා කරනවා නේද තවත් දුක. සංකිට්තේන පංච උපාදාන කන්ද දුක්ඛ හැමෝ දන්නවා ඒක. අහලා තියෙනවා. එතකොට කෙටියෙන් කිව්වොත් පංච උපාදාන ස්කන්ධේමයි දුක. නේ ඒ කියන්නේ අනිත් කියන දුක් ටිකෙත් ඔය පංච උපාදාන ස්කන්ධ දුක තියෙනවා. තියෙන්න ඕනේ නේද? ඒක පංච උපාදාන ස්කන්ධයේ යම් තැනක තියෙනවා නම් ඒක දුක වෙන්න ඕනේ. නේද? මොනවාද පංච උපාදාන ස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. තරෝය පහ උපාදාන වුණොත් ඔකට දුක කියන්න ඕනේ නේ. දුක වෙනවා දහමට. දැන් අපි බලමු මේ පහ තියෙන්නේ කොහෙද. රූප තියෙන්නේ කොහෙද? මොනවද අපි රූප කියලා ගන්නෙ? රූප කියන්නේ මොනවද? සතර මහා ධාතුන් හැදුන දේවල්. කොහෙද රූප තියෙන්නේ? අපි නම් ලෝකේ තියෙන අපි ළඟත් තියන එළියෙත් තියනවා නේ. හැම දෙයක්ම රූප. අපි හදාගත්තු ඒවාක් තියෙනවා. එතකොට දැන් හැම දෙයක්ම කියනකොට රූප ಜಾති ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අපිට එහෙමත් තියෙනවා. අපිට අයිති රූපත් තියෙනවා. අපෙන් පිට බාහිර රූපත් තියෙනවා නේද? අපි ගමු දැන් ශරීරය තමන්ට අයිති රූපය නේද? තමන්ගේ ශරීරය. අනිත් අයගේ ශරීර බාහිර රූප නේද? එතකොට ඒවා පණ ඇති ඒවත් තියෙනවා, පණ නැති ඒවත් තියෙනවා. එකත් හරි. එතකොට අපේ ශරීරයෙන් බාහිර තියෙනවා, පණ ඇති ඒවත් තියෙනවා, පණ නැති ඒවත් තියෙනවා. අපේ ශරීරෙත් සමහර විට තියෙනවා. දැන් නියපොතු මේ කපල දාන කොටස එහෙම පණ තියනවාද පණ නැද්ද? කෙස් ගහක් ගත්තොත් ඈ පණ නැහැ නේද? නැත්තම් කපල දාන්නේ නැහැ. එතකොට ශරීරෙත් පණ තියෙන ඒවත් තියෙනවා, පණ නැති ඒවත් තියෙනවා නේද? එළියෙත් තියෙනවා පණ ඇති ඒවත් තියෙනවා, පණ නැති ඒවත් තියෙනවා. ඔක දැන් අපිට කෙටියෙන් අජ්ජත් බහිද්ද කියලා බෙදන්න පුළුවන්. අජ්ජත් රූප මේ ශරීරයට අයිති ඒවා අපි සාමාන්‍ය අජ්ජත් කියනවා නේද? ඒකෙන් පිට ඒවා බහිද්ද කියනවා. ඒතර අජ්ජත් බහිද්ද ඒවයි පණ තියෙන ඒවා තියෙන්නත් පුළුවන්, නැති ඒවා තියෙන්නත් පුළුවන් නේද? ටිකක් හොයලා බලමු. එතකොට දැන් අපි ලෝකයා දන්නවා අජ්ජත් රූප කියලා දෙයකුයි බහිද්ද රූප කියලා දෙයකුයි. නේ තමන්ට අයිති රූපක් තියෙනවා, එළියේ තියෙන රූපක් තියෙනවා. ඔය ටික දැනගන්න බුදුදහමත් දැනගන්න ඕනද? නැහැ. දැන් බුදුදහමෙන් බුදුහාමුදුරුව මොකද්ද කියන්නේ? රූපය ගැන දැනගන්න වැඩපිළිවෙලක් පෙන්වනවා. මොකද්ද? රූපේ තියෙන්නේ මනස නෑ ඒ දැනගන්න එක නෙමෙයි වැඩපිළිවෙල මොකද්ද? රූපය දැන් අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය පිරිසිඳ දකින්න ඕන. නේද? ඊළඟට රූප උපාදානස්කන්ධය දුකයි. නේද? දැන් දුකයි කියලා නිකන් ඉන්නේ නෑනේ. දුකෙන් මෙතන වැඩපිළිවෙලකුත් පෙන්නනවානේ. මොකද්ද වැඩපිළිවෙල? රූපය පිරිසිඳ දකින්න. රූපය පිරිසිඳ දකින්න. කොහෙද ඔබ කියලා තියෙන්නේ? එකම මාර්ගය කියලා. ඒකායන වයන් වික්කවීම. සතර සතිපට්ඨානය නේද? චත්තාරෝ සතිපට්ඨාන. ඒතර ඒකේ කොටසක් තියෙනවා රූප ගැන බලන්න. මොන කොටසද? කායානුපස්සන. රූපය පිරිසිඳ දකින්න වැඩපිළිවෙල. රූපයේ ඇත්ත දකින්න වැඩපිළිවෙල තියෙනවා කායානුපස්සන. කායනුපස්සනාව කරන්න කියන අජ්ජත් රූපෙටත් කායනුපස්සී වෙන්න බහිද්ද රූපෙටත් කායනුපස්සී වෙන්න කායේ කායනුපස්සී විහෙරති වෙන්න කියනවනේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති එහෙම කරන්න කියන්නේ රූපය පිරිසිඳ දැකපු කෙනාටද රූපේ රැවටිලා ඉන්න කෙනාටද රැවටිලා ඉන්න කෙනාට සසරේ යන කෙනාට සසරෙන් මිදෙන්න නේද මේ මාර්ගය දෙන්නේ. එතකොට අපි රූපය පිරිසිඳ දැකලා නැති හින්දා රූපය ඇත්ත දකින්න වැඩපිළිවෙලක් කරන්න කියනවා. ඒකට කියනවා කායානුපස්සනා. එහෙනම් අපිට අජ්ජත් රූපයක් හරි බහිද්ද රූපයක් හරි තියෙනවා නම් තාම ඇත්ත දැක්ක නෙවෙයි. ලෝකෙට අයිති විදිහටයි අපි තාම දැක්කේ. අජත්ත ශරීරේ බහිද්ද රූපයි තාම අපි දන්නේ සාමාන්‍ය ලෝකයා දකින විදියට නේද? ඒ ටික ඔය මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවත් එයා දන්නවා ඒ ටික. නේද? අපි බුද්ධාගමේ කියලා වෙනසක් උන්නේ නැහනේ නේද? තමන්ගේ කොටසයි එළියේ කොටසයි කියලා වෙන් කරලා බෙන්නා. නේද? එතකොට අවබෝධ කරගන්න නම් දැන් වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දෙන්නු එක තේරුම් ගන්න. කායානුපස්සනාව කරන්න ඕන අරමුණක් තෝරගත්ත අජ්ජත් රූප හරි බහිද්ද රූප හරි නේද? ඒක ලෝකේ ඉන්න මට්ටමට දැන් තෝරගන්න පුළුවන්. දැන් කායානුපස්සනාව වඩන්න කියන්නේ කොහොමද? සතිපට්ඨානේ ඊළඟට කියන්නේ මොකද්ද? අජ්ජත් බහිද්ද කියලා තෝරගත්තට පස්සේ කායානුපස්සී වෙන්න මොකද්ද කරන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න කියනවා. මොකද්ද මේ කියන්නේ? ඇතිවීම. සමුදය කියන්නේ හටගත්තේ කොහොමද කියලා බලන්න කියනවා. නේද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න කියනවා නේද? දැන් මේ රූපය ඇත්ත දකින්න ඕන වැඩපිළිවෙල පටන් ගන්න තැන. කායනුපස්සනාව පටන් ගන්න තැන මොකද්ද? එතකොට සමුදය හොයා ගන්න කියනවා. දැන් බලන්න අපි සමුදය හොයන හැටි. අනේ දැන් අපි උදාහරණයක් ගමු. අජ්ජත්තකය තමන්ගේ ශරීරය ගන්නකො. දැන් තමන්ගේ ශරීරයේ සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන නේද? දැන් හොයා ගන්න ඕන කොහොමද සමුදය ධම්මානුපස්සී වෙන්නේ? කය හටගත්තේ කොහොමද කියලා බලන්න කියනවා නේද? බලලා තියනවාද කොහොමද හටගත්තේ? දැන් හොයන්න. එතකොට එකක් තමයි ශරීරය හැදිලා තියෙන්නේ අපි අරද්දේ බැලුවේ දෙතිස් කුණපවලි. කෙස් ලොම් නියද සම්මස් නහර ඝන ද්‍රව්‍ය තියෙනවා දියර ජාති තියෙනවා ඕ එකතු වෙලා තමයි ශරීරේ හැදිලා තියෙන්නේ. නේද? දැන් ඒක සමුදය බැලීමක් නේද? කය හට ආරන් තියෙන මෙන්න මේ ටික එකතු වෙලා. නේද? ඒක එක්තරා සමුදය බැලීමක්. දැන් බුදුරජාණන් වහන්සේ තව හැම දේශනාවටම ගැලපෙනවා. ඊළඟට දේශනා කරලා තියෙනවා මේ ලෝකයයි ලෝකේ හැදුන හැටි, ලෝක සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි දැනගන්න ඕනේ. ඒක බාහිරෙන්ද හොයන්න කියන්නේ තමන් තුලින්. තමා තුලින්. නේද? දැන් ඔය අපි හෙව්වේ තමා තුලින්ද? මේ ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොන්නිය දත් කියලා හෙව්වේ තමා තුලින්ද එළියෙන්ද? එළියේ තියෙන කොටස් නේද? කෙස්ලොන්නිය දත් කියන්නේ මේ තියෙන්න පුළුවන් අල්ලලා බලන්න පුළුවන් කොටස් නේද? එහෙනම් තමන් තුලින්ද ලෝක සමුදය හෙව්වේ? නෑ. එහෙනම් තාම නියම බුදුදහමට ඇවිල්ලා නෑ. හැබැයි ඒකේ උදව්වක් තියෙනවා. උදව්වක් නැතුව නෙවෙයි. මොකද්ද උදව්ව? ඇයි අපි ඒක බැලුවේ? නීවරණ යටපත් කරගන්න. තාම චතුරාර්ය සත්‍ය අවබෝධයට ආවේ නෑ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ගේ ඥානං කියන පැත්ත තිබුණේ නැහැ. ඔය කොටස් එකතු වෙලා ශරීරය හැදුනා කිව්වට. තියනවාද? තියනවා නම් පේනවා. කොහෙල බලන්න ඕනේ. ඊළඟට අපි තව ටිකක් දහම හොයනකොට පේනවා කෙස්ලම්නිය දත් සම්මස්නහර කියනවා විතරක් නෙමේ. ඕව හැදුනේ කොහොමද කියලා බලන්න කියනවා. සතර මහා ධාතුන්ගෙන්. පඨවි ආපෝ තේජෝ වායුනේ. නැත්තම් රූප කලාප වලින් ඇති වෙන නැති වෙන කොටස් ගොඩක් එකතු වෙලා මේක හැදිලා තියෙනවා. දැන් ඒ කෙස්ලොම්නිය දත් කියන ඒවයි, ඒව හැදිච්ච සතර මහා ධාතු කියන ඒවයි තමන් තුලද තියෙන්නේ එළියද? මේකත් බාහිරෙන්නේ. දැන් ලෝකයයි ලෝක සමුදයයි තාම බාහිර. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බාහිරෙන් හොයලා නම් ඔය ඇත්ත දකින්න බැහැ. නේ? තමන් තුලින් දකින්න කියලා එහෙම දේශනාවක් තියෙනවා නේ රෝහිතස්ස සූත්‍රය. ඒ දේශනාව. එහෙනම් තාම නියම ලෝකෝත්තර මාර්ගයට වැටිලා නැහැ. තාම ලෝකෙට අයිති සෙවීමක් මේ කරන්නේ. නේද? ඔය ටික දොස්තරලත් දන්නවා, විද්‍යාඥයෝත් දන්නවා. ශරීරය හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ. නේද? කපලා කොටලා ලොකු කරලා බලලා සෛල වලින්, පරමාණු වලින්, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ඔය ඇති වෙනව නැති වෙනව, වෙනස් වෙනව, ඔය කතා ටික ඒගොල්ලෝත් දන්නවා. අපි දෙතෙන්ට ආවහම ඇතිද? මදි. මේ බුදුහාමුදුරු කියනවා ඔය බාහිරෙන් හොයලා නම් මේක ඇත්ත දකින්න බැහැ. නේ තමන්ත. දැන් එහෙනම් අපිට තව පියවරක් එහාට යන්න වෙනවා නේද? දැන් කොහොමද තමන් තුලින් දකින්? තමන් තුලින් කියන්නේ මේ ආයතන තුලින්, ශරීරය තුලින්. අපිට හොයන්න වෙනවා ඔය රූපයක් තියනා නම් ඒ රූපේ තියෙන බව දැනගත්තේ මොන ආයතන වලින්ද? ආයතන නැතුව දැනුවත් වෙන්න බෑ නේද? මොනවාද ආයතන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට ඔය සලායතන ටික සලායතන නැතුව කිසිම දෙයක් දැනගන්න පුළුවන්ද? බැ. ආයතනයක් කරාමයි දැනගන්න. දැන් බලන්න ශරීරය දැනගත්තේ මොන ආයතන වලින්ද කියන එක අපිට හොයන්න වෙනවා. දව අනිත් ශරීර තියෙනවා කියලා දැනගත්තේ මේ වෙලාවේ කොහොමද? ඇහෙන් දැකලා. චක්කායත. නේද? එහෙන් දැකලානේ අපිට ගණන් කරන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද. නේද? ඒක එහෙන් දැකලා හිතෙන් හිතලා අපි තේරුම් ගන්න ටිකක් තියෙන දැනගත්තු දේවල්. ඒ වගේ සමහර වෙලාවට කණෙන් අහලත් අපි දැනගන්නවා. නේද? දැන් සද්දයක් ඇහෙනකම් අන්න ඉතින් කවුද ඉන්නවා කියලා දැනගන්නවා නේද? එහෙමත් දැනගන්නවා. එහෙම නැත්නම් ගඳක් සුවඳක් ඇවිල්ලත් දැනගන්න පුළුවන්. දිවෙන් දැනගන්න පුළුවන්, කයින් දැනගන්න පුළුවන්. මේ ආයතන වලින් දැනගන්න පුළුවන්. නේද? ඒ බාහිර කයවලින් දැන් හොයන්න ඕන, දැන් තමන්ගේ කය ගැනනේ දැන් පරීක්ෂණය කරන්නේ. අජ්ජත්. ඉතින් අජ්ජත්නම් මා කාය කයන් පස්සේ විහෙර. ඒක මේ අජ්ජත් තමන්ගේ කියන ශරීරය. හටගත්තේ කොහොමද කියලා නේද දැන් හොයන්නේ. සමුදය ධම්මානුපස්සී වෙන හැටිනේ මේ හොයන්නේ. ඔව්. දැන් අපි බලමු දැන් බුදුහාමුදුරුවෝ කියන අතීතය ගැන බලලා වැඩක් නැහැ. අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය ගැන බලලා වැඩක් නැහැ. ඇයි? තාම ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැති දෙයක් ගැන හිතලා වැඩක් නැහැ නේ. වර්තමානි පච්චුප්පන්න ධර්මය, පච්චුප්පන්න යෝ ධර්මං. වර්තමානයේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් තත්ත විපස්සති, එතන එතන විදර්ශනය කරන්න කියලා. හරි. දැන් අපි එහෙනම් අපි ශරීරය, අජ්ජත් ශරීරය, අපේ අතීත ශරීරය ගැනත් වැඩන්නේ, අනාගතේ ශරීරය ගැනත් වැඩන්නේ, මේ මොහොතේ ශරීරය ගැන හොයලා බලන්න. දැන් තමන් බලන්න ඕන මේ මොහොතේ මගේ ශරීරය තියනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් මේ මොහොතේ දන්නවද ශරීරය තියනවා කියලා? දන්නවනේ. තියනවනේ ශරීරය. දන්නේ නැත්නම් එක් කරන්නේ නැහැ. දැන් මේ මොහොතේ තමන්ගේ ශරීරය පොඩ්ඩක් ඇස් පියා ගන්නකො බලන්න. ඉඳා ගන්න එහෙම එක. දෙක පියාගෙන දැන් කල්පනා කරන්න මගේ ශරීරය මොන වගේද තියෙන්නේ? හාන්සි වෙලා ඉන්න ශරීරයක් තියනවා නේද? තියෙනවද? මේවත් හිතෙනවද දැන්? නැගිටලා ඉන්න ශරීරයක්ද දැන් තියෙන්නේ? නැහැ. කොහොම ඉන්න ශරීරයක්ද මේ මොහොතේ තියෙන්නේ? වාඩි වෙලා ඉන්න ශරීරයක් තියනවා කියලා දැනගත්තා නේද? ආ දැන් ඇස් දෙක අරින්නකො. නැත්තම් නිඳ යනවා. දැන් දැනගත්තා වාඩි වෙලා ඉන්න ශරීරයක් තියනවා කියලා දැනගත්තා නේද? ඈ? ඔව්. ඒක වාඩි වෙලා ඉන්න ශරීරයක් මේ මොහොතේ තියෙනවා වර්තමාන. දැන් අපි හොයන්න ඕන ඕකේ සමුදේ. එක සමුදයක් තමයි ඒ ශරීරයේ කෙස්ලොන් නියදත් වලින් ඇදලා තියෙන්නේ. තව සමුදයක් තමයි ඒ ශරීරයේ සතර මහා ධාතුයෙන් ඇදලා තියෙන්නේ. තවත් සමුදයක් තියෙනවා. ඔය ශරීරයේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මන ආයතනේ. දැන් ඉස්සෙල්ලා කල්පනා කරනකොට ශරීරේ වාඩි වෙලා ඉන්න ශරීරයක් තියෙනවා කියලා කිව්වේ කවුද? මොන ආයතනද? මන ආයතනෙන් විතරයි කිව්වේ. ඒ නිසා තමයි මම ඇහුවේ අර නිදාගෙන ඉන්න ශරීරය, හාන්සි වෙලා ඉන්න ශරීරයක් තියෙනවා කියලාද කිව්වේ. මන ආයතනෙන් කිව්වා නේ, ඒකත් කියන්න පුළුවන්. නැත්නම් හිටගෙන ඉන්නවා කියන්න පුළුවන් නේ. මන ආයතනේ. මන ආයතනේ පොඩ දෙයක් මාන්න පුළුවන් කියන්න පුළුවන්. ඇයි එහෙම කිව්වේ නැත්තේ? කාය ආයතනෙත් උදව් කරගෙන තියෙනවා නේද? අර ස්පර්ශ වෙන දේවල් ටිකකුත් උදව් කරගෙන තියෙනවා. එහෙනම් ඔය වාඩි වෙලා ඉන්න ශරීරය කියලා දැනගන්න අපිට ආයතන දෙකක් උදව් වුණා. මොනවාද? කාය ආයතනයයි මන ආයතනයයි. පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න, හැමෝම තේරුම් ගන්නවා. දැන් මේ මොහොතේ වාඩි වෙලා ඉන්න ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කාය කයින් මොනවද දැනුණා? මනසෙන් කල්පනා කළා. ඔය දෙක නේද උනේ? කාය ආයතනයයි මන ආයතනයයි. දැන් ඔන්න ආයතන දෙක අඳුරගත්තා. මොන ආයතන වලින්ද කියේ? කාය ආයතනෙ, මන ආයතනෙ. ඇහැ පියාගෙන හිටිය හින්දා ඇහෙන් නෙවෙයිනේ කිව්වේනේ. නැහැ. කාය ආයතනෙ, මන ආයතනෙ. දැන් අපි හොයන්න ඕන කාය ආයතනෙට කරන්න පුළුවන් වැඩේ මොකක්ද? මන ආයතනෙට කරන්න පුළුවන් වැඩේ මොකක්ද? ඒගොල්ලන්ගේ කෘත්‍ය. ඒගොල්ලන්ට කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. ඒවා අපි හොයලා බලන්න. නැ ආයතන හයට කරන්න පුළුවන් වැඩ ටික තමයි දික්ත සුත මුත විඤ්ඤාත. හාලා තියෙනවා නේ. දික්ත දකින්න. දකින්න පුළුවන් මොන ආයතනෙටද? චක්ක ආයතන. නැත්නම් ඇසට නේද? සුත කියන්නේ අහන. අහන්න පුළුවන් මොන ආයතනෙටද? සෝත ආයතන. කන. නේද? අනිත් ආයතන වලට පුළුවන් ද අහන්න? බෑ. කනට විතරයි අහන්න පුළුවන් නේ. දකින්න පුළුවන් ඇසට විතරයි. කනට බෑ දකින්න නේ. පුළුවන්. ඒ වගේ දැන් ඒ ආයතනෙට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. අනිත් ඒවා කරන්න බෑ නේ පුළුවන්ට. ඒ වගේ මුත කියන එක, මුත කියන්නේ දැනෙනවා කියන එක. දැනීම. දැනීම දෙන්න පුළුවන් ආයතන තුනක් තියෙනවා. නාසය, දිව, ශරීරය, කය. ඔය ආයතන තුනම කරන්න පුළුවන් දැනීම මුත කියන එක. මනසට පුළුවන් හිතන් විඤ්ඤාත. පැහැදිලිද? දැන් ආයේ අපි යමු ශරීරේ තියනවා කියලා දැන කිව්වේ මොන ආයතන වලින්ද? කාය ආයතනෙයි මන ආයතනෙයි. ඒක කාය ආයතනෙට දෙන්න පුළුවන් දික්තද සුතද මුතද විඤ්ඤාතද? මුත. මුත කියන්නේ දැනෙනවා. දැනීමක්. නේද? දැන් දැනෙන තැන් ටිකක් තියෙනවා නේද? දැන් දැනෙන තැන් ටික අපි කොහේ හරි ලකුණු කළොත්. බෝඩ් එකේ හරි කොළේක හරි ලකුණු කරනවා. නැත්නම් දැනෙන තැන් ටික වෙන් කරලා ලකුණු කරනවා. දැන් ඔය ටිකට ශරීරය කියන්න පුළුවන්ද? බැ. ඒ මුළු ශරීරයම දැනුණාද? නෑ, තැන් කීපයක් විතරයි දැනෙන්නේ. නේ? ඒ ටිකට ශරීරය කියන්න බෑනේ. දැනීම් ටිකක් විතරයි. එහෙනම් ශරීරය හැදුවේ කවුද? වාඩි වෙලා ඉන්න ශරීරය හැදුවේ කවුද? කාය ආයතනෙද මන ආයතනෙද? කාය ආයතනෙන් දැනෙනවා. දැනෙන තැන් ටික ශරීරය නෙවෙයිනේ. නේද? දැනීම් ටිකක් නම් තියෙනවා. ඔකට ශරීරය කියන්න බෑ. ඒ දැනෙන තැන් ටික ගැන කල්පනා කරලා නේද ශරීරය හැඩයක් හැදුවේ? වාඩිලා ඉන්නාද, නිදාගෙන ඉන්නාද, හිටගෙන ඉන්නාද කියලා හැදුවේ දැනෙන ටික ගැන කල්පනා කරලා නේද? කල්පනා කළේ මොන ආයතනෙද? මන ආයතනෙ. එහෙනම් ශරීරේ සකස් කළේ කාය ආයතනෙද මන ආයතනෙද? දෙකම උදව් වුණා. ඇත්තටම දැන් කාය ආයතනෙට බෑනේ ශරීරය හැමයි. කාය ආයතනෙ දැනීම් ටිකක් දෙනවා විතරනේ. මුත කියන එක විතරනේ නේද? මුත කියන්නේ ශරීරයක් නෙවෙයි. දැනීම කියන්නේ ශරීරයක් නෙවෙයි. ශරීරය කියලා දැනගෙන තියන විඤ්ඤාත. විඤ්ඤාත කොටසකලේ මන ආයතනෙ. වාඩි වෙලා ඉන්න ශරීරයක් කියලා දැනුවත් කලේ දැන් කාය ආයතනෙද මන ආයතනෙ? මන ආයතනෙ. නේද? කාය ආයතනෙ මොනවාන්නේ? ශරීරයක් බවට පත් කරන්නේ මන ආයතනෙ. දැන් එහෙනම් ශරීරය හැදුවේ කවුද? මන ආයතන. කාය ආයතනෙන් දෙන ස්පර්ශයේ දැනීම් ටික උදව් කරගෙන මන ආයතනේ තමයි වාඩි වෙලා ඉන්න ශරීරය හැදුවේ. නේද? පැහැදිලිද? අන්න දැන් තව ටිකක් ඊළඟට මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? මන ධම්ම මනෝ විඥාන කියලා අහලා තියෙනවා නේ? ඒ කියන්නේ මනසෙන්ම හදන දේවල් මනසෙන්ම දැනගන්න. මනසෙන් හදපු දේවල් අල්ලන්න පුළුවන්ද? බැරි වෙන්න ඕන නේද? වාඩි වෙලා ඉන්න කය අල්ලන්න පුළුවන්ද? පුළුවන්. මනසෙන් හඳුකේ එක නම් අල්ලන්න බෑ. අපි දැනගත්තු කය අල්ලන්න පුළුවන්. දැන් එහෙනම් ආයතන ගැන සිහිය දුවන නැතිකමට අපි ශරීරයක් බාර අරන්නේ නේද? දැන් ආයෙ බලන්න. ශරීරේ තියෙනවා කියලා දැනවත් කලේ කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙට පුළුවන්ද ශරීරයක් හදන්න? බැ. එයාට පුළුවන් දැනීම් ටිකක් දෙන්න. මුත. දැනීම් ටික ගැන කල්පනා කලේ කවුද? මන ආයතනය. කල්පනා කරනකොට නේද ඔහොම දැනෙන්නේ නම් වාඩි වෙලා ඉන්න ශරීරයක් කියලා දැනගත්තා. ඒ දැනගත්තා. දැනගත්තා කියන්නේ මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසෙන් හදන එක මනස දැනගන්නවා. නේද? ද මනසෙන් හදලා මනසෙන් දැනගත්තා කියන ස්වභාවය අහු වෙන දෙයක්ද? මොනවයින් හරි හැදිච්ච රූපයක්ද? නැහැ. මනසෙම නිර්මාණය. එතකොට ඕක නොදන්න කමට නේද අපි මේ දැන් භෞතික ශරීරයක් බාරගත්තේ. තේරුණා? මේ ආයතන ගැන සිහිය නොවන නැති කමට අපි බාර අරන් තියනවා මේ වාඩි වෙලා ඉන්න ශරීරයක් තියනවායි කියලා. ඈ මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. මොකද පෙර නොමැසූ විරූ දහම. බුදු කෙනෙක් දේශනා කරන්නේ රුබ්බේ අනනස්සුතේසු ධම්මේසු. මේ රූපය ගැන දැනගන්න නම් රූපේ සමුදය බලන්න කියනවා. ඒ සමුදය බාහිරෙන් නෙවෙයි තමා තුලින් බලන්න කියනවා. නේද? දැන් සමුදය කියන්නේ ආයතන මුලාව නේද? ආයතන මුලාව මත නේද අපි ওই භෞතික ශරීරය බාරගත්තේ. වාඩි වෙලා ඉන්න ශරීරය. අල්ලන්න පුළුවන් ශරීරය. හොඳයි ප්‍රශ්න කරන්න ඕන. හැබැයි දැන් අපි දැනගත්තේ එළියේ තියෙන ශරීරෙද හිතෙන් හදපු ශරීරෙද? හිතෙන් හදපු එක තමයි ඇත්තටම දැනගෙන තියෙන්නේ. අපි බාර අරන් තියෙන්නේ බාහිර ශරීරේ මොනවායින් හරි හැදිච්ච ශරීරේ නේද? දැන් ඒක අපි පිළිගත්තා නේද? ඒ ලෝකෙට අයිති දැකීමනේ. දැන් ඇත්ත දකින්න නම් සමුදය හොයන්න කියනවා. සමුදය හොයනකොට අපිට අහු වෙනවා හිතෙන් කියපු එක නේ. හිත දැනගෙන තියෙන්නේ. ඒක නොදන්න ගමටනේ අපි බාහිර රූපයක් බාරගත්තේ. මොනවායින් හරි හැදිච්ච රූපයක් නේද? ඒතර මේ මොහොතේ වර්තමානයේ උනේ කාය ආයතනෙන් මොනවාද දැනුණා? මන ආයතනෙන් කල්පනා කළා. ඔතන්ට අපේ සිහිය නොවන්නේ නැහැ. අපේ පරණ පුරුද්දට තමයි අපි විශ්වාස කළේ. ඔය දැනගත්තේ මේ වාඩි වෙලා ඉන්න භෞතික ශරීරය කියලා. ඒක අපි පුරුද්දට දැනගත්තා මිසක් ඇත්ත ඇති හිතේ හොයලා නෙවෙයි. නේද? දැන් අපි බුදුරජාණන් වහන්සේ කියපු සමුදය පෙන්නලා දෙන්න. ඔය ශරීරය හැදුනේ කොහොමද? මේ දැනගත්තු ශරීරය හටගත්තේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආයතන විදියට බලන්න. එතකොට දැන් අපිට පේනවා සමුදය ආයතන මුලා. දැනගෙන තියෙන ඇත්තටම මනසෙන් හදපු දේ මනසෙන් දැනගෙන. නේද? ඔය බව නොදන්න කමට අපි භෞතික ශරීරේ බාරගත්තා. හරි? මේ බව නොදන්න කමට භෞතික ශරීරේ කියලා බාරගත්තා. හැබැයි වර්තමානයේ උනේ හිතෙන් කියපු දෙය තමයි හිත දැනගෙන තියෙන්නේ. නේද? ඒතර අපි පච්චුප්පන්න යෝධම්මං වර්තමානයයි අපි දැන් නිදර්ශනා කරන්නේ. වර්තමානයේ උනේ මොකද්ද? මේ මොහොතේ උනේ මොකද්ද? කාය ආයතනේ මන ආයතනේ වැඩ කළා. නේද? ඊළඟට ඒ ආයතන වලට මොනවද පුළුවන්? කාය ආයතනෙට පුළුවන් දැනීම දෙන්න විතරයි. ශරීර හදන්න බෑ. මන ආයතනෙන් තමයි ඔය දැනෙන්නේ ශරීරය කියලා කිව්වේ. මන ආයතන වල හිතන්න විතරයි විඤ්ඤාණ. හිතන දේවල් එළියේ තියෙන අල්ලන්න පුළුවන් දේවල් වෙන්න බෑ. එහෙනම් මේ ශරීරයේ බාර අරන් තියෙන මුලාව මත. එතකොට ශරීරයේ සමුදය ආයතන මුලාව නේද? අපි කලින් දැනගත්තු මෙච්චර කල් විශ්වාස කරපු ශරීරයේ ආයතන මුලාවක් මත නේද පනවලා තියෙන්නේ? දැන් බලන්න ඒ සමුදය තියෙන්නේ එළියේද තමන් තුළද? තමන් තුළ. එහෙනම් සමුදයෙන් හදපු ශරීරය තියෙන්නේ ඒකත් තමයි. දැන් ලෝකයයි ලෝක සමුදයයි දැන් දකින්නේ බාහිරෙන්ද තමන් තුලින්? තමන් තුලින්. මෙතන සිහිය නොවන පිහිටියන හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නොවන පිහිටියන අපිට තාම පිහිකල නැහැ. පිහිටියන එළිය ශරීරයක් බාරගනීද උපදීද? නැහැ. උපද්දන්නේ නැහැ. උපද්දන්නේ නැහැ කියන්නේ Nirodhe. හටගෙන නැහැ. හැබැයි තාම අපි එතන නැහැ. ඒකත් මතක තියාගන්න. මේ මේ නිවනට විතරයි තාම. නේද? අවිද්‍යාව මත ආයතන මුලාව මත ශරීරය පැනෙවුවා. අවිද්‍යාව නැති වුණා නම් ශරීරය පැනවෙන්න බැහැ. හිතට පෙයි. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා දැන් සිහින වුණ පිහිටියොත් එහෙම. බාහිර එකක් පණවන්නේ නැහැ නේ. එතකොට බාහිර එක නිරෝධයි නේද? අපිට දැන් නිරෝධ කරන මාර්ගයක් හොයාගන්න තියෙනවා. දැන් ඔය හතර. ලෝකයයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි. බාහිරෙන්ද දකින්නේ තමන් තුලින්. තමන් තුලින්. එහෙනම් ඔන්න බුද්ධ දේශනාවට එකඟයි නේද? දැන් බලන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ආයතන පිරිසෙන්ද දකින්න ආයතන පිරිසෙන්ද දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. හරි? ආයි ටිකක් කියන්නම් මේ ප්‍රශ්නෙකුත් අහුවනේ. එතකොට භෞතික ශරීරයක් නැද්ද? ඒකට ඒක නෙවෙයි මේ කියන්නේ. හරි? ඒකට උත්තරේ හම්බ වෙනවා මෙහෙම සමුදය ධර්මානුපස්සී වෙනකොට. බුදුහාඳුර මාර්ගයන්නේ පෙන්නන්නේ. කයක් තියෙනවා නම් සමුදය ධර්මානුපස්සී වෙන්න. හැබැයි සමුදය බාහිරෙන් හොයලා ඇත්ත දකින්න බෑ. තමන් තුලින් හොයන්න. නේද? එතකොට මේ මාර්ගේ වඩනකොට ඔකට උත්තරේ එනවා ඇත්තටම. හරි? දැනට බාහිරේ නැහැ කියන්නේ ඒක. ශරීරයක් නැහැ කියන එක නෙවෙයි ඒක දෘෂ්ටියක්. දැනට තියෙන්නේ කයක් තියනා නම් සමුදය ධම්මානුපස්සී වෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමය. මාර්ගය. ඒකායන වයම් වික්කවි සත්තානං විසුද්ධිය. මේක තමයි එකම මාර්ගය සත්‍යයගේ විසුද්ධිය පිණිස. මොකද්ද සතර සතිපට්ඨාන. නේද? දැන් අපි ඒක කරනකොට වැඩෙන ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාවට පේන ඇත්ත ලෝකයට පේන ඇත්ත නිවේ. ලෝකයට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක්. මෙහෙම දේශනා තියෙනවා. මං හිතලා කියන ඒවා නෙවෙයි. බුද්ධ දේශනා ඒවා. ලෝකයට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. ඒතකොට දැන් අපි ලෝකයාගේ ඇත්තේ ඉඳලා ආර්ය දර්ශනයට ගෙනියන වැඩපිළිවෙලක් තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. එතෙන්දී අපි ඒක හරිද වැරදිද කියලා බලන්නත් අපි දක්ෂ වෙන්න ඕන. හරිද වැරදිද බලන්නේ එකක් චතුරාර්ය සත්‍ය තියෙන්න ඕන, අනිත් එක පටිච්ච සමුප්පාදේ තියෙන්න ඕන. එහෙම නැවුනොත් ධම වෙන්න බෑ. දැන් බලන්න චතුරාර්ය සත්‍යෙන් බලමු. දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය තියනවා නම් ඒක දුක වෙන්න. දැන් අපි භෞතික ශරීරයක් මෙච්චර කල් බාරගෙනද නැද්ද? බාරගෙන. ඒක රූප උපාදානයක් නේද? උපාදාන කරපු රූපය, බාරගත්තු රූපය. රූප උපාදානස්කන්ධය කෙටියෙන් කිව්වොත් දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒක එකක් නේ රූප උපාදානස්කන්ධය. නේද? තාම අපිට දුක කියලා දැනෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි දහමට අනුව ඒක දුක වෙන්න ඕන නේද? රූප උපාදානයක් තියනවා නම් ඒක දුකයි. දැන් මේ රූපේ උපාදාන උනේ මොකක් හින්දාද? සමුදේ මොකද්ද? ආයතන මුලාව. අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න කම. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නොමන නැතිකමට නේද අපි රූපයක් බාරගත්තේ උපාදාන කරලා. එතකොට ඒක දුකේ සමුදේ නේද? ඒ සමුදේ යෙදුන්නේ නැත්තම් අපිට ආයතන වලට සිහි නොවන පිහිටියනම් නිරෝධේ. දැන් රූපේ උපදින්නේ නැහැ. උපාදාන වෙන්න රූපයක් උපදින්නේ නැහැ. නිරෝධය. නේද? එහෙනම් නිරෝධ කරන මාර්ගය ඕක පෙන්නලා දෙන එක නේද හිතට? ඇත්ත පෙන්නලා දෙන එක නේ. ආයතන වලට සිහිනවන පිටින්න වෙනවා. දැන් බලන්න එතන දුක්ඛ සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි තියෙනවා නේද? දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි. චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා. පටිච්ච සමුප්පාදය තියෙනවද? මොකද්ද පටිච්ච සමුප්පන්න බව කියන්නේ? මේ ඇති කල්හි මේ වේ. හේතුන් තියෙනකොට බලයක් නැහැ, උපදින්න බෑ. හේතු තියෙනවා නම් ඵලය තියෙනවා. හේතු නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඒකට කියන නිරෝධ. හරි? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. කියන ධර්මතාවය. මේ ඇති කල්හි මේ වේ. මේ නැත්නම් ඔහොම වෙන්න බෑ. ඒ තමයි පටිච්ච සමුප්පන්න කෝ. දැන් පේනවාද? අවිද්‍යාව තියෙනකන් රූප උපාදානෙ වෙනවා. අවිද්‍යාව නැත්නම් සියලුම පිහිටියන මුලාව යෙදුන් නැත්නම් නිරෝධය. දැන් මේ ඇති කල්හි මේ වේ. මේ නැත්නම් ඔහොම වෙන්න බෑ. ඔක තමයි පටිච්ච සමුප්පන්න කෝ. එතකොට දැන් කයේ අජත්ත කයේ පටිච්ච සමුප්පන්න බව තමයි ඔය අවබෝධ වෙන්නේ. හරි. චතුරාර්ය සත්‍යයත් ඔතන තියෙනවා. පටිච්ච සමුප්පාදයත් ඔතන තියෙනවා. හරි. ඊළඟට ලෝකය තමන් තුලින් දකින කියන ධර්මතාවයත් ඔතන තියෙනවා. يعني දහමට ගැලපෙනවා. ආයතන පිරිසිඳ දකින්න කියපු එකටත් ගැලපෙනවා. නේද? දැන් ඔය වගේම බලන්න අර කලින් කියපු ටික ඔය දහමට ගැලපෙනවද කියලා. අපි බාහිරින් උත් සමුදයක් හෙව්වනේ. ශරීරය හැදිලා තියෙන හැටි නේද? කෙස්ලොම් නියදත් වලින් හැදිලා කියලා. සතර මහා ධාතුයෙන් හැදිලා කියලා හෙව්වා. හැබැයි එතන ගැලපෙන්නේ නැහැ නේද? ඇයි? ලෝකයයි ලෝක සමුදයයි බාහිරින් හෙව්වේ. තමන් තුලින් නෙමෙයි. ඊළඟට අර පටිච්ච සමුප්පන්න බවත් යම් කිසි මට්ටමකට තිබුණාට ඒක සමහර විට ගැලපෙන්නේ නැහැ. මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. නැග ඒ පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ තියෙන හේතු තියෙනවා නම් ඵලය තියෙනවමයි. හේතු නැත්තම් ඵලයක් සිද්ධ වෙන්න බෑ කියන එක. නැන් අපි කෙස්ලොම් නියදත් ඔවා තියෙන්න පුළුවන් තැන් තැන් වල තිබුණත් එහෙම ශරීරයක් පිහිටයිද නැහැ. හේතු ටික තිබුණාට පස්සේ නැති වෙන්නත් පුළුවන් නේද? එතකොට පොඩ්ඩක් පටිච්ච සමුප්පන්න බවට ගැලපෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා කියපු කතාව අවිද්‍යාව මුලාව තියෙනකම ඕක තියෙනවා. මුලාව නැත්තම් වෙන්න බෑ. හරි. ඔක තව ටිකක් තේරුම් ගන්න මම අර ගන්න උපමාවක් තියෙනවා. වතුරට ඉබෙන බල්ලෙක්. බල්ලා වතුරට ඉබිලා පුරනවා නේද? ඇයි පුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපි දන්නවා ඇත්තටම වතුරේ බල්ලෙක් ඉන්නවද නැද්ද? ඡායාව විතරයි. බල්ලෙක් කොහෙත්ම වතුරේ නැහැ. එහෙනම් මේ ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම අවිද්‍යාව තියනකම් වතුරේ බල්ලා ඉන්නවා. මුලාව තියනකම් බල්ලා කියන රූපය තියෙනවා. එතකොට ඌට උපාදාන වෙනවා බාහිර බල්ලෙක්. මොකක් ඇති කල්හිද? ආයතන මුලාව. මෝඩකම තියනකම් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාරගන්න. මුලාව යෙදුම් නැත්තම් බල්ලෙක් නැද්ද? උපදින්නේ නැහැ. උපදින්නේ හට ගන්න විදිහක් නැහැ. තේරෙනවද? මේ හට ගන්න ඇති ස්වභාවයට කියන නිරෝධය කියලා. ඉපදිලා නැහැ. හේතු යෙදුම් නැත්නම් ඵලයක් හටගෙන නැහැ. නිරෝධ නැති වුණා නෙවෙයි ඈ. නැති වෙන්න නම් තියෙන තිබිලා නේ. දැන් වතුරේ බල්ලා ඉඳලා නැති වුණාද නැත්නම් හටගත්තේ නැද්ද? හටගත්තේ නැහැ. ඒ නොහට ගන්න බවට කියන නිරෝධය. ඒකට අපි මේ අවබෝධ කරන්න තියෙන ඔන්නයි නිරෝධය. හට නොගන්න බව. මෝඩකම මතයි පැනෙව්වේ. මෝඩකම යෙදුන්නේ නැත්නම් පැනවෙන්නේ කියන ධර්මතාවය. හරි. ඔන්න ඕක අපිට පෙන්නලා දෙන්න වෙනවා අපි දන්න අජ්‍යත්ත රූපවලටයි බහිද්ද රූපවලටයි. දැන් අපි දන්න අජ්‍යත්ත රූපෙට තමයි මම ඔය පෙන්න නැහැටි වෙන්නේ. මේ මොහොතේ ශරීරය තියනවා නම් ඕක දැනගත්තේ කොහොමද කියලා බලන්න. මේ ශරීරයෙන් සරේ බලන්න පුළුවන්. දැන් තමන්ගේ ශරීර කොටස්වලට බලන්න පුළුවන්. දැන් මේ මොහොතේ තමන්ගේ මූණ තියනවද නැද්ද? තියෙනවා. කොහොමද දන්නේ තියනවා කියලා? ඇයි හිතට පේන ලස්සන මූණක් නේ? දැන් මේ මොහොතේ මූණ පේනවද නැත්නම් මනසෙන් හදලා පෙන්නනවා? ඇත්තටම දැන් දැනගන්නේ මනසෙන් හදන මූණ නේද? මගේ මූණ මේ වගේ ඇති කියලා. අපි පිළිගන්නේ මනසෙන් හදුවා කියලාද මේ අල්ලලා බලන්න පුළුවන් එක කියලාද? ශරීරයට ඇයිති අල්ලලා බලන්න පුළුවන් මූණ තමයි ඔය දැනගත්තේ. ඇත්තටම දැනගත්තා. මනසෙන් මේ මනස නිර්මාණය. ආයතන මුලා වෙන්නේ නේද බාහිර? ශරීරේ කොටස පැනෙන්නේ. තේරුණා? ඒක නිකම්ම දෙරෙන්නේ නැහැ. ඒක හිතට මතක් කර කර දෙන්න ඕන. භාවිතා බහුලී කතා. දැනගත්තු ඇත්ත ආයේ ආයේ හිතට පෙන්වලා දෙනවා. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. හරි. ඒක තමයි විදර්ශනාව. දැන් තාම දන්නේ තර්කයට අහුවේ නැත්තක් විතරයි. ඒක තමන්ගේ නුවණක් වෙන්නේ ඔක නැවත නැවත මතක් කරලා දෙන්න ඕන. හොඳට බැලුවොත් මේ මොහොතේ ශරීරය කියලා අපි බාර අරන් තියෙන පරණ පුරුද්දට මිසක් ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. හරි. ඕක තමයි මං කිව්වේ මේ කියන්නේ ටිකක් ගැඹුරු දෙයක්. ගැඹුරු වුණාට දකින්න බැරි දෙයක් නෙවෙයි. සමාධිට්ඨිය තියෙනවද නැද්ද? තියෙනවා. ඒක තමයි ධම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. රූප උපාදාන කළොත් දුක. සමුදය තියෙන්නේ මෝඩකම, අවිද්‍යාව. ආයතන මුලාව. ආයතන මුලාව යෙදුනේ නැත්නම් දැන් දුක සකස් වෙයිද? රූපේ සකස් වෙයිද? උපාදාන කරපු එක. සකස් වෙන්නේ නැහැ. සකස් වුනේ නැත්නම් නිරෝධේ. හටගන්නේ නැහැ. නිරෝධේ. දැන් එහෙනම් මාර්ගය වෙන්නේ මොකද්ද? ඔය ඇත්ත පෙන්නලා දෙන එක. හිතට පෙන්නලා දෙන්න. නේද? මේ නිරෝධ කරන මාර්ගය. නිරෝධය සඳහා තියෙන මාර්ගය. ඒකට මේ තියෙන එක නැති කරනවා නෙවෙයි. තියෙන දේ හටගත්තේ හේතු නිසායි. ඒ හේතු වල අවිද්‍යාව යෙදිලා, මෝඩකම යෙදිලා. අවිද්‍යාව යෙදුනේ නැත්නම් ඕක උපදින්න බැහැ. අර වතුරේ බල්ල උපදින්න බෑ අවිද්‍යාව නැත්තම්. මෝඩකම නැත්තම්. අපේ ආයතන මුලාව අර වතුරට එබෙන බල්ලගේ මට්ටමටම තියෙන. දැනගන්න දේ එළියේ තියෙනවායි කියලා බාරගන්න. ලෝකෙට අහු වෙනවා. බල්ල වතුරේ බල්ලෙක් හැදුවා කියන්නේ දුකද නැද්ද? දුක. මේක ඒ රූප උපාදානයේ දුකයි. ඒ මොඩකමටයි පනවල තියෙන්නේ. අවිද්‍යාවෙන් කරපු සංකාරය. අවිද්‍යාව නිසා සකස් කරපු හින්දා මොඩකමට සකස් කරපු හින්දා ඒක දුකමයි. නේද? ඒ බල්ලට පේන්නේ නැහැ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක දුකයි කියලා. කාටද පේන්නේ? අපිට. ඌදන් නැන්නේ මොඩකමට හදුවා කියලා බල්ලෙක් ඉන්නවා. යෝගේ මොකද්ද දුක? ඔය හිතන්නේ ඇලුනොත් යටුනොත් විතරයි දුක කියලා. බල්ලෙක් හිටියට දුක නැහැ. හැබැයි අපිට පේනවා මේ සංස්කරණයම දුකයි. ඔකට කියනවා සංඛාර දුක්ඛය කියලා. දුක් යාති තුනක් තියෙනවනේ නේද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. සංඛාර දුක්ඛ කියන එකේ තමයි දුක්ඛාරය සත්‍ය තියෙන්නේ. දුක්ඛ දුක්ඛයි විපරිණාමයි ලෝකෙට ආйти. මංකේ අපායේ තියෙනවා, මනුෂ්‍ය ලෝකේ තියෙනවා, දිව්‍ය ලෝකේ නැහැ කියන්නේ. ඒ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි. හැබැයි සංඛාර දුක්ඛය අපායෙත් තියෙනවා, මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා. දෙවියොත් ඔය ආයතන මුලාවෙන් කරන සංඛාරය කරනවා. බ්‍රහ්මයොත් ඔය ආයතන මුලාවෙන් කරන සංඛාරය කරනවා. මොකද ඒගොල්ලන්ට ආයතන පිරිසිඳ දකින්න නුවණක් නැහැ. ඒක කියා දෙන්න බුදු කෙනෙක් නැහැ. බුදුදහම ඇහුවොත් විතරයි ඔය හැම තැනම තියෙන සංස්කාර ලෝකයක් කියන එක දකින්න පුළුවන්. ඕක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. වෙනස් නොවන සත්‍ය. අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නම් දුකම තමයි. ඒ කාටවත් ඕක නැහැ කියන්න බෑ. වෙනස් නොවන සත්‍ය. හරි? තරේ දුකෙන් මිදෙන මාර්ගයක් බුදු කෙනෙක් පෙන්නනවා. හැබැයි මාර්ගය දැනගන්න ඉස්සෙල්ලා දුක මොකද්ද කියලා දැනගන්න ඕන. දුක සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. දුක්ඛ නිරෝධය මොකද්ද කියලා දැනගන්න ඕන. එයාට තමයි මාර්ගයේ ඥානය එන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මේකට කියනවා ලෝකෙන් ඈතර වෙන සම්මා දිට්ඨිය. නැත්තම් චතුරාර්ය සම්මා දිට්ඨිය. චතුසත්‍ය සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් එන සම්මා දිට්ඨිය. ඕක ලබා ගන්න පුළුවන් බුදුදහමක් ඇහුනොත් විතරයි. කෙනෙකුට හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් පේනවාද ඇයි මේක පෙර නොයසුරු විරු ධර්මතාවයක් කියලා. පුබ්බේ අනනොස්සතේ සුදානේස. ඕක දැනගෙන හිටියේ නෑ චන්ද නැමැති. ලෙඩ වෙනවට දුකයි කිව්වට මේ සංස්කරණයක් නිසා දුකක් කියන එක දැනගෙන හිටියේ නෑ. තේරෙනවද වෙනස? ඒතකොට සංස්කරණය තියෙනවා විද්‍යාව තියෙනකම්. අවිද්‍යාව දුරු වුණාම සංස්කරණයක් නැහැ. දුක්ඛ නිරෝධය. දුක්ඛේ ඥාන නිරෝධේ ඥාන. ඔය දෙක එන්න නම් අනිවාර්යෙන් සමුදය දකින්න ඕනේ. ඒ නිසා තමයි මේ සතර සතිපට්ඨානේ සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. පැහැදිලිද? පැහැදිලි වුණත් නැතත් පොඩි විවේකයක් ගන්නකෝ දැන්.